කාරක සභාව වාර්තා පිළිගැන්වීම කාරක සභාවේ සභාපති සෞඛ්‍ය පිළිම හා අධීක්ෂණ සහ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ ම කාරක සභාවේ සභාපති මයන්ත දිසානායක මැතිතුමා
ඕම් තක්සෝස ඉතින් ගරු කතානායකතුමනි මේ ડોකියුමන්ට් එක නිසා මම පටේකින් එක ඉදපත් කරනවා නෑනේ උරතයික අපිට දෙන්න දෙයි උදේ Garu Kathanayakathumani, I present the report of the Sectoral Oversight Committee on Health on the annual report of the National Medicine Regulatory Authority for the year 2021, which was referred to the said committee.
That's right.
Garu Kathanayakathumani, Rattara Kuruwawa Anka 37 එක ධර්ණ ස්ථානයේ පදිංචි AG ඉන්ද්‍රානි විජේසිංහ මහත්මියෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
අජිර අබේවර්ධන මහත්මයා
කරු කතානායකතුමනි දර්ගා නගරයේ මීගමුව කඹුරුකොඩ යන ලිපිණේ පදිංචි බන්දුල සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
බුද්ධික පතිරණ මහත්මයා පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපි
ඒ අවසරය පරිදි අපිට මේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් අපිට අවස්ථාව අවසරය ලබා දුන්නා. වැදගත් කරුණු දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම ඔබතුමත් මේ සභාවේ සිටින මොහොතක මම මතු කරා වැදගත් ප්‍රශ්නයක්. ප්‍රමිතියෙන් තොර ඉන්ධන අපේ රටට ගෙන්නලා ඒ පරීක්ෂණවලින් ඒවා ප්‍රමිතියෙන් තොරයි. මම හිතන්නේ එක්කෝ ඔබතුමා හෝ නියෝජ්‍ය කතානායකතුමා මූලාසනේ ඉන්න අවස්ථාවේ මම මේක ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම ඒ ප්‍රමිතියෙන් තොර තෙල් ප්‍රශ්නය ගැන කතාව ඉදිරිපත් කරනකොට ඇත්ත වශයෙන්ම කරු කතානායකතුමනි මට කිව්වා මේ මොකද්ද පත්තරේක නමක් කියලා. මම පත්තරෙන් බලලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරයි කියලා. එහෙම නෙවෙයි, ඇත්ත වශයෙන්ම ඒ ආයතනවල නිලධාරීතුමන්ලා තහවුරු කරපු තොරතුරු මතයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් දැන් බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි බාල තෙල් හැටියට පරීක්ෂණ වාර්තාවලින් ඔප්පු වුණු ඒ තෙල් වෙළඳපොළට නිකුත් කරලා තිබෙනවා. ඇමතිවරයා මොන කාරණාව කොයි ආකාරයේ කිව්වත් මේ දේ සිදුවෙලා තිබෙනවාමයි. ඒක තමයි සත්‍ය කතා. ඒ නිසා මේක පිළිබඳව පැහැදිලිව අපිට දැනගන්නට ඕන. ඒ බාල තෙල් ගෙනාපු නැව එම්ටි ෆෝස් පවර් කියන නෞකාව මොකක්ද ඒක තෙල්වලට උනේ, ඒ තෙල්වල ප්‍රමිතිය පිළිබඳව වාර්තා, පරීක්ෂණ වාර්තා, පළවෙනි පරීක්ෂණය, දෙවෙනි පරීක්ෂණය, මොකක්ද අමාත්‍යංශයේ සහ අදාළ ආයතනගත්තු තීන්දුව, ඒ තෙල් ටික ඇත්තටම ත්‍රිකුණාමලයටත් යවලා තිබෙනවද, කොලොන්නාවටත් යවලා තිබෙනවද, හොඳ තෙල් එක මිශ්‍ර කළා පාරිභෝජනයට ලබා දුන්නයි කියන එක තමයි අපිට ආරංචි තියෙන්නේ. ඉතින් මේක පිළිබඳව පැහැදිලි වාර්තාවක් අපිට අවශ්‍යයි. මොකද බරපතල වංචාකාරී දෙයක් සිදුවලා තිබෙනවා කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා කරුණාකරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ඒ අදාළ අමාත්‍යවරයාට හෙට දිනේ හෝ ඇවිල්ලා පැහැදිලි ප්‍රකාශයක් මේ බාල තෙල් පිළිබඳව, බාල තෙල් වෙළඳපොළට නිකුත් කිරීම පිළිබඳව ප්‍රකාශයක් දෙන්නයි කියලා මේ සභාවට කියලා මම ඉල්ලීමක් කරනවා. දෙවෙනි කාරණාව කරු කතානායකතුමනි, මේක බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේදී මම කියන්න කැමති මේ කරුණ මම ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්තිමය කරුණු කාරණා තුළ, එසේ නොමැතිව පෞද්ගලික කරුණු කාරණා මුදුන්පත් කරගෙන නෙමෙයි. මම විශේෂයෙන්ම කරු කතානායකතුමාගේ අවධානයට යොමු කරන්නට කැමති විශේෂම ඇස්කින් මේ පාර්ලිමෙන්ටරි ප්‍රැක්ටිස් ගැන තිබෙන මං හිතන්නේ වැදගත් පොතක්. ඒක තමයි අපි හැමෝම පාර්ලිමෙන්ටරි ප්‍රොසීඩියර්ස් වලට විශේෂඥ උපදෙස් හැටියට අපි අනුගමනය කරන්නේ. දැන් මේ ඒස්කින් මේකේ පාර්ලිමේන්තරි ප්‍රැක්ටිස් එකේ බොහොම පැහැදිලිව තිබෙනවා ගරු කතානායකතුමනි, කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ගැන. ඒ තමයි ලබැඳියාව අතර ගැටුම් ගැන. ඒ වගේම කවුල් ඇන් ෂක්ඩ් ප්‍රැක්ටිස් ඇන් ප්‍රොසීඩියර්ස් ඔෆ් පාර්ලිමන්ට්, ඒකෙත් බොහොම පැහැදිලි කරලා තිබෙනවා කොන්ෆ්ලික්ට්ස් ඔෆ් ඉන්ට්‍රස්ට්, ලැබෙන්දියාව අතර ගැටුම් තිබෙනකොට තමන්ට ඒ වගකීම් ක්‍රියාත්මක කරන්නට බැහැ. ඇත්ත වශයෙන්ම කමිටුවල සමාජිකයෙන් වෙනවද සභාපතිවරු හැටියට කටයුතු කරනවද කියන එක ගැන තමන් තමන්ගේම ප්‍රශ්න කරන්නට ඕන. මේ වගේ ලැබෙන්දියාවේ ගැටුමක් තිබෙනවා නම් තමන්ට විනිවිද භාවයෙන් යුක්තව තමන්ගේ පාරිදෘශ්‍ය භාවය රැකගෙන අවංකව පිරිසිදුව ඇත්ත වශයෙන්ම ඒ තමන්ගේ රාජකාරිය ක්‍රියාව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද නැද්ද කියන එක ගැන තමන් ප්‍රශ්න කරන්නට ඕන. දැන් ගරු කතානායකතුමනි, මම ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ විශේෂයෙන්ම කෝප් කමිටුවේ සිදුවෙන බරපතල අඩුපාඩුවක්, අක්‍රමිකතාවයක්. කෝප් කමිටුවේ සභාපතිතුමා හැටියට කටයුතු කරන රංජිත් බණ්ඩාර මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා බොහොම පැහැදිලිව consultant to Sri Lanka cricket, Kandy cricket campus project, Kandy cricket campus project එක උපදේශකවරයෙක් හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා කටයුතු කරලා තිබෙන. මම ඒකට අදාළ සියලුම ලිපිලේඛන හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. අර ලැබෙන්දියාව අතර ගැටුම් කියන තත්ත්වය තුළ මොහුට තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව කෙරෙන තොරතුරු විමසීම් වල සභාපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන්. ඒක එක. දෙවෙනි එක තමයි මේ වගේ ලැබෙන්දියාවන් අතර ගැටුමක්, කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් තියාගෙන මේක හෙළිදරව් නොකොට කෝප් එකේ චෙයාර්මන් හැටියට කටයුතු කිරීම පිළිබඳව ඔහුට තවදුරටත් කෝප් එකේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන්ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි. එතනින් අතර වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මම කියන්න කැමති ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බ්‍රේන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලම්බෝ කන්සල්ටන්සි ඒජන්සි එකක් හැටියට පත් කරන්නයි කියන කාරණාව තියෙනවා. දැන් කවුද මේ බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලම්බෝ එකේ කවුද ඒකේ ප්‍රධාන නිලධාරියා? කවුද සභාපති? මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා. ඔය දර කොහොමද බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලම්බෝ එකේ සේවය කරමින් ඒකම පත් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බ්‍රේන් සෙන්ටර් එකේ කන්සල්ටන්සි ඒජන්සි කැටිය? කොහොමද එහෙම කරන්නේ? මේක බරපතල ගැටලුවක්, මේක බරපතල ප්‍රශ්නයක්. ඔව්, ඉතින් විශේෂයෙන්ම මට ඕන තරම් ඉදිරිපත් කරන්න පුළුවන් මේ ඩෙක්ලරේෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් ගැන, කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ගැන. මේ ඔක්කොම තියෙනවා මේ ඕනම රටක, ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක, ඕනම පාර්ලිමේන්තුවක මේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ගැන බොහොම පැහැදිලිව තියෙනවා. එසේ තිබියදී කොහොමද මෙතුමා කෝප් එකේ චෙයාර්මන් වෙලා ඉන්නේ කියන එක ගැන මම අහන්න කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමනි, තුන්වෙනි කාරණාවක් තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි මම අර මුලදී කිව්වා වගේ මට පුද්ගලික සම්බන්ධකම්, පුද්ගලික දේවල්, ඒ පෞල්වල අභ්‍යන්තර කරුණු මට අදාළ නැහැ. මම කැමති නැහැ ඒව ගැන කතා කරන්න. හැබැයි ඔබතුමාම හොඳින් දන්නවා පබ්ලික් ෆිනෑන්ස් කමිටි එකට මට ඇවිල්ලා රටේ ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට, විපක්ෂ නායකවරයෙක් හැටියට මට ඒක ඇතුලේ කතා කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන ඡන්දෙකුත් අරගෙන මගේ කතාව ඇහුවා. එන්න විතරක් පුළුවන් කිව්වා. හැබැයි කතා කරන්න බැහැ කිව්වා. කාටද කිව්වේ? ලක්ෂ 3කට වැඩිය මනාප අරගෙන කොළඹින් පත්තුණු මහජන මන්ත්‍රී, රටේ විපක්ෂ නායක, පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. එතකොට මං අහන්න කැමති, මට පොඩ්ඩක් කරුණු පැහැදිලි කරන්න. මම දැක්ක රූපරාමු වල විශේෂයෙන්ම හේෂ මන්ත්‍රීතුමයි, මරික්කාර් මන්ත්‍රීතුමයි පිටිපස්සේ
එක පුද්ගලෙක් වාඩි වෙලා ඉන්නවා. දැන් මම අතන මේ පුද්ගලයා අඳුරන්නේ නැහැ. මට එනවා විදේශ රටකින් කෝල් එකක්. කොහොමද මේ මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් එකේ සභාපතිතුමාගේ පුතා කොහොමද කෝප් එකේ වාඩි වෙන්නේ කියලා. කනිෂ්ක බණ්ඩාර මහත්මයා. දැන් එතන මම අහන්න කැමති කො මගේ වරප්‍රසාද මට පුළුවන් ද කෝප් එකේ ගිහිල්ලා වාඩි වෙලා කතා කරන්න? නෑ මට තහනම්. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අලගියවන්න මැතිතුමාට. කෝපය එකට මට ඇවිල්ලා වාඩි වෙන්න අවසරය දුන්නා, කතා කරන්න අවසරය දුන්නා. අනික් කමිටු වලත් මං හිතන්නේ මේ රමේෂ් පතිරේණ මැතිතුමාත් මේ මොකද්ද ඔබතුමා ඉන්නේ එක්ස්ප්‍රෙස් පර් කමිටියේ නේද? එතුමාත් මට අවස්ථාව දීලා තියෙනවා මේ කතා කරන්න, අදහස් ඉදිරිපත් කරන්න. මං ස්තුතිවන්ත වෙනවා. හරි, එතකොට කෝප් එකට මං ආවහම වාඩි වෙන්න පුළුවන් කතා කරන්න බෑ. එතන මං අහන්න කැමති මේ කනිෂ්ක බණ්ඩාර කියන්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් එකේ සභාපතිතුමා මහජන මන්ත්‍රීතුමාගේ පුතාද? ඒ පුතා නම් මොකද්ද ඔහුට තියෙන අයිතිය කෝප් එකට එන්න? එතන කෝප් එකට එනකම් මහලේකම්තුමිය තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මොනවද මේ පාර්ලිමේන්තුවේ බලධාරීන් හැටියට ඔබලා කටයුතු කරේ? මොකද්ද ගත්තු ක්‍රියාමාර්ග? මොන පදනමක් මතද කනිෂ්ක බණ්ඩාර මහත්මයා මේ මහාචාර්යතුමාගේ පුතා කෝප් එකේ ඇවිල්ලා වාඩි වෙන්නේ? එතකොට මම දන්නේ නැහැ කනිෂ්ක බණ්ඩාර. මට විදේශ රටකින් ඊයේ මගෙන් ඇවිල්ලා මට එවනවා මේ මෙසේජ් එකක් පින්තූරයක් එක්ක. How can Kanishka Bandara sit in the COP committee? Bangha, who is Kanishka Bandara? Then if you want me puta kiya man kiyo me mama dannne ne mama yage moonuwak dannne ne man dakalawat ne karuna karala tahawuru karanna eka ita passe tahawuru una tahawuru une naththam man wachanayakwat man katawat harinne me sabhave mokada mage aathma garutwayata teka kalala mage credibility ekata eka prashnaya. මම අහන්න කැමති ගරු කතානායකතුමා උත්තරයක් දෙන්න ඔබතුමා දැන් මේක මේ පසුව බලන්නම් පරීක්ෂණ කරන්නම් අහව ආයෙ බලන්නම් පස්සේ බලන්නම් කියලා හරියන්නේ නැහැ. මොකද්ද පුතාට තියෙන අයිතිය කෝප් එකේ වාඩි වෙන්න? විපක්ෂ නායකටවත් නැති අයිතියක්, මටවත් නැති අයිතියක්. මට ඒකට උත්තරයක් දෙන්න. කොහොමද එහෙම ආවේ? එහෙම එන්න පුළුවන්ද? එයා පාර්ලිමේන්තුවේ නිත්‍ය නිලධාරියෙක්ද? කොහොමද මෙහෙම කරන්නේ? මම කරුණු තුනක් දැන් ඉදිරිපත් කරා. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කරුණු දෙකක් මම ඉදිරිපත් කරා. මම ඇස්කින් මේකත් කවුලෙන් ශක්දර එකත් මම පෙන්නලා දුන්නා. ඒ ඔක්කොම සියල්ලක් මම හැන්සාර් ගත කරන සභාගත කරන. තුන්වෙනි කාරණාව පුතා කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විමර්ශනය කරනකොට කොහොමද ඇවිල්ලා වාඩි වෙන්නේ? මම අහන්න කැමතියි මේ ක්‍රීඩා මැතිතුමාගේ කොහොමද මේ වාඩි වෙන්නේ? අපේ කොහොමද රාජ්‍යමතුමාගේ එහෙම වාඩි වෙන්න පුළුවන්ද? එතකොට මට නැති අයිතියක් කොහොමද කනිෂ්ක බණ්ඩාරට එන්නේ? කරුණාකර උත්තර දෙන්න කරු කතා නැතුව.
ඒ පිටස්තර කෙනෙකුට ඉඳගෙන ඒකේ අයිතියක් නැහැ.
මොකද්ද?
පිටස්තර කෙනෙකුට ඉඳගන්න ඒකේ අයිතියක් නැහැ. අපි සොයලා බලන්න ඕනේ මොකද්ද ඒ පසුබිම කියලා.
මොකද්ද? ගරු කතා නැතුව.
දැන් තීන්දුව
දරු කතා නැති තුමා මොකද උපතම කියලා ඇහුන්නේ නැ පොඩ්ඩක්.
ඒ පිටස්තර කෙනෙකුට සහභාගී වෙන්න බෑ කෝප් රැස්වීමකට. ඒක හරි. නමුත් එතුමා කියලා තියනවලු එයාගේ ප්‍රවෘත්ති ලේකම් කියලා එයා.
එතකොට මට මං අහන්න කැමති මමත් මහජන මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂයේ නායක. මටත් පුළුවන් ද ප්‍රවෘත්ති ලේකම් සම්බන්ධීකරණ ලේකම් අරගෙන කන්සල්ටටිව් කමිටිස් වලට යන්න අවසරය තියනවද? මගේ කට වහලා තියන්නේ කෝප් එකේ මට කතා කරන්න බෑ. කෝප් එකේ කට අරින්න බෑ.
ඔබතුමාට ඒ අවස්ථාව නොදීපු ගැන අපි සොයලා බැලුවා. ඒක වැරදි.
නෑ කනගාටුවෙන් මට වැඩක් නෑ. කනගාටුව හරියන්නේ නෑ ගරු කතානායකතුමා. මේක බරපතල උල්ලංඝනය කිරීමක්. මම පැහැදිලිව ඔබතුමාට කියනවා මෙතුමාට සදාචාර සම්පන්න අයිතියක් නෑ කෝප් එකේ වෙන්න. බොහොම අවංකව කියන්නේ කරුණු කාරණා දත්ත සාක්ෂි හේතු ඔක්කොම ඉදිරිපත් කළා මම මේ කියන්නේ. එහෙම මම මන්ත්‍රීවරයෙක් හැටියට මට නැති අයිතිය කොහොමද වෙන කෙනෙකුට දෙන්නේ? පත් නොවුණු කෙනෙකුට, മന്ത്രി නොවන කෙනෙකුට මෙහෙම කොහොමද වෙන්නේ? එතකොට කොහොමද මේ ගරු කතානායකතුමනි මම අහන්න කැමතියි ඔබතුමාගෙන් කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ කන්සල්ටන්ට් කෙනෙක් හැටියට ඉඳගෙන කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කරුණු කාරණා විමසන්නේ කෝප් එකේ? ඒ විතරක් නෙමෙයි, ඔහුට තිබෙන ආයතනයකට දෙනවා කන්සල්ටන්සි එක. ඒක කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? මට කරුණා කරලා කියන්න ඔබතුමා, කරුණා කරලා උත්තරයක් දෙන්න. මේකට උත්තරයක් ඕන.
ඒක සත්‍යද නැද්ද කියන්න අපි තාම දන්නේ නැහැ. නමුත් ඒක හොයලා බලලා සත්‍ය ළඟ ඔබතුමාට කියන්න.
ඇහෙන්නේ නැහැ කතා මේක තුමා, ඔබතුමා කියන දේ. ඔව්. පැහැදිලි නැහැ.
ඔබතුමා මේ අවස්ථාවේ චෝදනාවක් හැටියට කරනවා මේ කතා මේක. නමුත් අපිටත් පරීක්ෂණයක් කරලා බලන්න වෙනවා මේකේ සත්‍යතාවය අසත්‍යතාවය මේක හරියද. එයාගෙන් ප්‍රකාශයක් අපිට ගන්න වෙනවා. ඒ සේරම අරගෙන ඉවරලා අපි මේ සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්නම් ඔබතුමාට.
ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මම ඉදිරිපත් කරන්නේ අසත්‍යතරුද?
නෑ, එහෙම කියනව නෙමෙයි. නමුත් එයාටත් අවස්ථාවක් දෙන්න ඕනනේ. එයාගේ පැත්ත හෙලිකරන්න.
ගරු කථානායකතුමනි, ඔන්නනේ ඔබතුමාගේ උගුර බැරන්ඩිලා මොකද දන්නේ? උගුර බැරන්ඩිලා තියෙන්නේ. මම මේ මම කියනවා පොඩ්ඩක් මේ අපේ මහලේකම්තුමී පොඩ්ඩක් උගුර පොඩ්ඩක් බැරන්ඩිලා පොඩ්ඩක් මේ ලොසින්දරයක් හරි දෙන්න. මේ ගරු කථානායකතුමනි, බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ එකේ අයිතිකාර මහත්මයාට කොහොමද? ඒකේ චෙයාර්මන් කොහොමද? ශ්‍රී ලංකා ක්‍රිකට් බ්‍රේන් සෙන්ටර් එකේ කන්සල්ටන්සි ඒජන්සි කරන්නේ ක්‍රීඩාවතු ඔබතුමානි වද කියන්න ඕනේ. කියන්න උත්තරේ අපිට උත්තර ඕන. දැන් කථානායකතුමා උත්තර දෙන්න, ඔබතුමා උත්තර දෙන්න. මට ඒ වගේම කියන්න, මම මේ ඔක්කොම හැන්සාට් ගත කරන සභාගත කරන. දැන් මගේ මයි ක්‍රෙඩිබිලිටි සෝසන්දලයි.
ඒක හරි.
මම බොරුකාරයෙක්ද වංචාකාරයෙක්ද මේ බොරුවට මේ තොරතුරු ඉදිරිපත් කරනවද? ඒකට උත්තරයක් ඕනේ. මම මේ බොරු කරන්නේ නැහැ. තපරකින්ද. කන්සල්ටන්ට් ටු ශ්‍රී ලංකා ක්‍රිකට් කැන්ඩි ක්‍රිකට් කැම්පස් ප්‍රොජෙක්ට් කවුද? එහෙම තනතුරක ඉඳගෙන වෙලා එයාට පුළුවන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රශ්න කරන්න? ක්‍රීඩාමත්ම උත්තරයක් දෙන්න, රාජ්‍යමත්ම උත්තරයක් දෙන්න. එතකොට මේ කනිෂ්ක බණ්ඩාර එයා කොහොමද? එතකොට මේ අර මෙහෙම කරේ කනිෂ්ක බණ්ඩාරට, මෙහෙම කරේ කනිෂ්ක බණ්ඩාරට, එහෙම නැත්නම් මෙහෙම කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නිලධාරීන්ට, භාණ්ඩාගාරීට, කාටද? CEOටද? චෙයාර්මන්ටද? එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්ටද? මෙහෙම කරේ. මං අහන්නේ මොන විහිළුවද ගරු කථානායකතුමනි? කරුණා කරලා උත්තර දෙන්න. මං ඉල්ලීමක් කරනවා ක්‍රීඩාමිතුමාට, රාජ්‍යමිතුමාට උත්තර දෙන්න කියලා.
මේ වෙලාවේ මූලික කටයුතු කරන අවස්ථාව. එතුමා අවස්ථාවක් අරගෙන කාරණා පැහැදිලි කර. ඔබතුමා පැහැදිලිව කිව්වා, මොකද මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නැහැ. ඒ සභාවේ නැති අවස්ථාවකදී මන්ත්‍රීවරයෙක් සම්බන්ධව කතා කරන්නේ නැහැ. සදාචාර එක තුමා ඉදිරිපත් කරා. ඔබතුමා උත්තරයක් දුන්නා. මේක මූලික කටයුතු වෙන්න ඕනි. අනික මේ වෙලේ ක්‍රීඩාමෙතුමාටවත් රාජ්‍යමෙතුමාටවත් උත්තර දෙන්න මේ ප්‍රශ්න අහන වෙලාවක් නෙමෙයි. මේක මූලික කටයුතු කර
නෑ පැහැදිලි. දැන් විපක්ෂනායකතුමා අපි එක ඔබතුමා එකග වෙනවා නම් මේක ඉදිරි
වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට වරප්‍රසාද කමිටුවට දායි. වරප්‍රසාද කමිටුවට දාන්නේ නම් කරු කතා ඒක පිළිබඳ ගැටලුවක් නෑ. නමුත් මූලික කටයුතු වලට අපි යම් කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේ අමතුමා යන්න බලාගෙන ඉන්නවා.
මං කරන්න දැන් මේ
කරු කතානායකතුමනි, මේ මෙතුමා කියනවා ඇමතිවරයා යන්න බලාගෙන ඉන්නලු. ඔක්කොටම යන්න වෙයි ළඟදීම. ඒක වෙනම කතන්දරයක්. මම කියන්නේ මගේ වරප්‍රසාද කඩ වුණා. හරිද? මේ වෙන කවුද මේ 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 කාගේ හරි පුතෙක් ඇවිල්ලා මේ කමිටි වල වාඩි වෙලා එහෙම පුළුවන්ද? ඒ වගේම මං අහන්න කැමතියි මේ ක්‍රීඩා මිතුමාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රශ්න කරන්න පුළුවන්ද මේ වගේ නායකත්වෙන් යුත් කමිටුවකට? ක්‍රීඩා මිතුමා උත්තර දෙන්න.
කථානායකතුමනේ, කෝප් සමාජිකයෙක් විදියට මේක ඉතිහාසයේ ඉතාම වැදගත් සභාවක්. මට මතකයි මම හඳුන්නේ සභාපතිවරයා ඉදදී මම මන්ත්‍රීවරු කියලා. මම සමාජිකයෙක් නෙමෙයි, මම දැනුම් දීමකින් තොරව කියලා මාව අතුරට ගන්න බෑ කිව්වා. මට කලින් දැනුම් දීලා එන්න කිව්වා. ඒ විදිහට තමයි කෝප් කාරක සභාව මෙට කඩින් කටයුතු කරලා තියෙන්නේ. එදාම දැක්කා ඔය පුද්ගලයෝ දෙන්නෙක් ඔවුන්ගේ ඉස්තරා ගහලා තිබුණේ සාමාන්‍ය රජයේ නිලධාරීන්ගේ ගහලා තියෙනවා මැනේජ්මන්ට් සර්විස්, එහෙම නැත්නම් මොකද්ද කියලා ආයතනය කියන. එතන කෝඩිනේටින් සෙක්‍රටරි කියලා. එතකොට දැන් මෙතන කියනවා මාධ්‍ය ලේකම් කියලා. එතකොට මාධ්‍ය ලේකම් කෙනෙක්, කෝඩිනේටින් සෙක්‍රටරි කෙනෙක් මේ කරු පත් කරන්න බලතල දීලා නම් මේ ඉන්ද්‍රයින් නිලධාරී ඔබතුමා දරගන්න ඕන. ගරු කථානායකතුමනේ ඊයේ පෙරේද මට තොරතුරු ආවා.
මේ යතුරු අරගෙන අද ඔහු දුක්ගන්නාරාල කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එක එක ආයතනවල ඩීල් දාන දුක්ගන්නාගාරාල කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එක එක ආයතනවලට ගිහිල්ලා එක එක අයගේ ප්‍රශ්න විසඳන ඒජන්තවරයෙක් තෝල්කයෙක් බවට පත් වෙලා තියෙනවා. මේ තෝල්ක පුදලි රස්සාව කරලා හිතක් දන්නේ තාම ඇවිල්ලා නැත්තේ. ඉතින් මේ විදියට ඩීල් කාරයෙක් බවට පත් වෙලා තියෙනවා. එක එක ආයතනවල සහ ව්‍යාපාරිකයින්ගේ එතනින්ම කෝප් කාරක සභාවේ ගෞරවය ඉවරයි, පාර්ලිමේන්තුවේ ගෞරවයත් ඉවරයි, අපි සියලු දෙනාගේම ගෞරවය. එනිසා කරු කතානායකතුමනි, අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මේ තාවකාලික අවශ්‍ය කරන්න. ඔහු වහාම කැඳවල පරික්ෂණයක් පවත්වන්න. ඔබතුමාට මේ කාරණේ හොයාගන්න බැරි වෙන්න බෑ. දැන් මේ ඔහුට කෝඩිනේටින් සෙක්‍රටරි මාධ්‍ය ලේකම්ල දීලා නම් පාර්ලිමේන්තුවේ ඡායකට ඔබතුමා දැනගන්න ඕන. එනිසා අදම මේ ගැන පරික්ෂණයක් පවත්වන තීන්දුවක් ගන්න මේ දූෂිත නිලධාරිය වයින් කරන්න පාර්ලිමේන්තුවේ.
හරි, බොහොම හරි. දැන් ඔය මාතෘකාව ඇති නේද? ඒක දැන් හොඳට අපි තීරුම් ගත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා ඒ වෙනුවෙන් අපි ගන්න ඕන කටයුතු කරන්න. ඔව්, හේෂා විතානගේ මම.
ගරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නේ මතු කිරීම හරහා මහත්තයාට අපිට පුජ්‍යලිකව මඩ ගහන්න උවමනාවක් නැහැ. නමුත් ඔබතුමාගේ දැන් ලේකම්තුමිය ඔබතුමාට කිව්වා එතුමාගේ ලේකම් විදියට ප්‍රවෘත්ති ලේකම් විදියට ආවේ කියලා. නමුත් කෝප් කමිටුවේ සාමූහික තීන්දුවක් කරන් තියෙන කිසිම මාධ්‍ය අදාළ කෙනෙක් ගේන්නේ නැහැ මේකට කියලා. ඒතර එවැනි තීන්දුවක් කරන් තියෙන මන්ද පාර්ලිමේන්තු මහලේකම්තුමිය දැනුවත් කළා, කතානායකතුමා දැනුවත් කළා දැන්ද කියන දන්නේ නැහැ. හෙට එතුමාගේ බිරිඳ හරි තව කවුරු හරි ගෙනහලා වාටි කරලා තව බලාගෙන ඉන්න ඕනේ. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය මේ හැල්ලු වෙන්නේ. ඒ නිසා කරුණාකර මම අවසාන වශයෙන් ඉල්ලනවා ගරු කතානායකතුමනි, මේ ක්‍රිකට් ආයතනය ගැන ප්‍රශ්නේදී විතරවත් ඔබතුමාලා අයින් කරන්න ගැටලුවක් තියෙනවා නම් පැත්තකින් තියලා මේකට සාධාරණ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය වටපිටාවද?
ඒ ගැන මම සල් බඩ. ඔව්, චමින් දේජේසිරිමන්තුමා ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමා, මේ පාර්ලිමේන්තුවේ රීති නීති සියල්ල කඩ වෙනවා නම්, වැරදියට යනවා නම් මුලසුන හැටියට ඔබතුමා තීන්දුව ගන්න. එතකොට මේ සම්මත වෙච්ච නීතියක් තමයි කෝප් කාරක සභාවේ ඇසිරීම සහ ක්‍රියාදාම. ඒ ක්‍රියාදාමයේ සිද්ධ වෙන වැරදි සියල්ල පෙන්වා දෙනකොට ඒ පුද්ගලයා නෑ, එයා නෑ කියලා නෑ. අපි මේ නීතියේ දඩුවම් දෙන්න නීතියේ ක්‍රියාත්මක කරන මුලසුනට හැටි ඔබතුමාට නීති කියන්නේ ඕනි නෑ. ඔබතුමා අසරණ වෙලා ඉන්න බව පේනවා. හැබැයි ඒ අසරණභාවය තුළ මේ පාර්ලිමේන්තුව දිගින් දිගටම අප්‍රසන්නභාවය එනවා. දැන් බලන්න ගරු කතානායකතුමා, මේ මාධ්‍ය ආයතන ගේන්න ඕනි, මාධ්‍ය ගේන්න කියලා මහා දැඩි සාකච්ඡාවක් වුණා මේ ඉහතදී. හැබැයි ඒකට ගත්ත පොදු තීන්දුව තමයි කිසිම මාධ්‍ය ආයතනයකට එන්න බෑ, මේක අපි දෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මාධ්‍යක ඉන්න ගරු කතානායක අවසන්නේ. එතකොට දැන් නිලධාරීතුමිය නැගිටලා කියනවා මේ මාධ්‍ය ලේකම් කියලා. නොදන්නවා නෙවෙයි නීතිය. සකරුකල බරපතල දෙනක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒක දිගින් දිගටම අපි කියනවා. ඔබතුමා නමක යවනවා, පාර්ලිමේන්තුව නමක යවනවා, අපි නමක යවනවා. හැබැයි එළියට ගිහිල්ලා ඔබතුමාටත් අපටත් මුණ දෙන්න බැරි තැනට මේ දේශපාලනය හවු වෙලා තියෙන නිසා ඔබතුමා මුලසුන ඉඳගෙන නිවැරදි තියෙනකන් මැද ඉඳලා තීන්දුවක් ගත්තොත් මේ පාර්ලිමේන්තුව තුළ ඔබතුමාටත් අපටත් ගෞරවයක් ගෙන දෙයි. එහෙම නැති වුණොත් ඔබතුමාටත්
ඉන්න දේශපාලනේ
තීන්දුව අරගෙන
ගරු කතානායකතුමනි, ඔබතුමාට මතක ඇති මම අවුරුදු ගාණක් ඔබතුමාට කිව්වා මේ කෝප් එක කෝපායක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දෙන්න කියලා. ඔබතුමා දෙන්න පොරොන්දු වුණා, මේ පාර්ලිමේන්තුව ඇතුළේ පොරොන්දු වුණා. ඒක හැන්සාල්ට් එකේ තියෙනවා. පක්ෂනායක රැස්වීමේ පොරොන්දු වුණා. හැබැයි ඒ පොරොන්දුනේ අරගලේ කාලේ. ඔබතුමා ඒ කාලේ බයට පොරොන්දු වුණා. අරගල ඉවුරුනා විතරයි බෑ කිව්වා.
හරි,
මොකද කතානායක
තුමා? හරි, ඒ ටික දැන් ඒ කාරණේ
කිව්වනේ.
ඔබතුමා ඒ කාරණේ කිව්වා දැන් අපි. ඔව්.
පොරොන්දුනාද කියන කාරණා ස්ථාවර නියෝග අනුව තමයි මේක කටයුතු කරලා තියෙන්නේ. නැත්නම් වැරදි මතයක් යනවා රටට මේ අපි වැරදි දෙයක් කරා කියලා. ඒ නිසා මේ මූලික කටයුතු අවසන් කරන්න. මොකද ගරු ඇමතුමත් එක්ක විශ්වවිද්‍යාල සාකච්ඡාවක් තියෙනවා. ඒකේ පස්සේ කතා කරගන්න කියලා අදට.
ජයසිරි ජයසිරි මන්ත්‍රීතුමා කතා කරන්න මේ හැබැයි විනාඩියක් විතරයි.
ගරු කතානායකතුමනි, කෝප් කමිටුවේ මෙම්බර් කෙනෙක් විදිහට මට අවස්ථාවක් දෙන්න කියලා මං ඉල්ලුවේ. මොකද හේතුව විපක්ෂ නායකතුමා මතු කරපු කාරණේ ඉතාම බරපතල කාරණයක්. ඒ නිසා ඔබතුමා තීන්දුවක් දෙන්නත් කලින් අපි කෝප් කමිටු විදියට විශේෂයෙන් ක්‍රිකට් සම්බන්ධව රංජිත් බණ්ඩාර මහත්මයා මුලසුනේ ඉන්නවා නම් අපි සූදානම් නැහැ ඒක තවදුරටත් ඉදිරියට ගෙනියන්න. ඒ නිසා අපි සියලුම මෙම්බර්ස්ලා විදියට අපි සූදානම් ඒ ගැන කතා කරන්න මොකද හේතුව එතුමාට ඒක එක කරගෙන යන්න බෑ මොකද හේතුව එක්කෝ එතුමා ඒක පැහැදිලිව කියන්න ඕනේ සභාවට මම මෙන්න මෙහෙම තැනක වැඩ කරලා තියෙනවා ජජස්ලා වුණත් කියනවනේ මම මෙන්න මෙහෙම එකට හිටියා මොකද මම කියන්න ඕනේ කියලා හරි ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි සූදානම් නැහැ තවදුරටත් ඒ ක්‍රියාදාම ඉදිරියට ගෙනියන්න මම දන්නේ නැහැ තියෙන தத்துவයන් එක්ක කමිටුවක ලේකම්වරයෙකුට පුතාද බෑනද බාප්පද දැන් අපේ ප්‍රශ්නේ තියෙන එකනේ ගරු කතා නැතුමා තමන්ගේ නෝනව දා ගන්නවා මේ ඇමතුමාලගේ ලේකම්වරු විදියට මල්ලිව දා ගන්නවා අක්කලව දා ගන්නවා නංගිලව දා ගන්නවා ඉතින් මේකේ තියෙන ප්‍රශ්නයක් මේ තියෙන්නේ ඉතින් ඒක වෙනම බේර ගන්න ඕනේ ප්‍රශ්නයක් ඒ නිසා මම යෝජනා කරන්නේ අපි සියලු දෙනාට අපි යෝජනා කරන්නේ කරුණාකරලා කෝප් කමිටියේ සමාජික විදිර අපි සූදානම් නැහැ ක්‍රිකට් බෝඩ් එකේ කාරණේදී එතුමත් එක්ක එතුමාගේ මූලිකත්ව පිළිගන්න.
ඔතුමයි කාරණේ කියපු කාරණේ අපි අවධානයට යොමු කරන්නම් ඇමතුමා සෞඛ්‍ය ඇමතුමා ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න.
පිළිතුරු දෙන්න.
මරික්කාර මන්ත්‍රීතුමා ප්‍රශ්නේ ඇහුවෙත් නැතුව ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ ඇබ්සෙන්ට්. බාකිර් මාකර් මහත්මයාගේ ප්‍රශ්නය අහන්න
මම කතා නැතුව අපි ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක A1 ඵලාත් වශයෙන් තියෙන්නේ රජය රෝහල් සහ මෙතුමහලති රජය රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව බස්නාහිර 126 මධ්‍යම 145 දකුණු 116යි උතුර 111යි නැගෙනහිර 126යි වයඹ 121යි උතුරු මැද 98යි ඌව 91යි සබරගමු 166 වශයෙන් 1110ක් තිබෙනවා සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනත් වෙනම සටහන් කරලා තිබෙනවා ප්‍රශ්න අංක 2ට සහ 3ට පිළිතුර ඇමුණුම එක වශයෙන් සඳහන් කළ අපි සභාගත කරනවා ගරු කතානායකතුමනි විශාල විස්තරයක් තිබෙනවා ප්‍රශ්න අංක 4ට පිළිතුර අනුමත සේවක සංඛ්‍යාවන් හා සේවා ප්‍රමුඛතාවයන් පදනම් කරමින් ඉදිරි පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරී ස්ථානගත කිරීම යටතේ ශ්‍රේණි වෛද්‍ය නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කරන කටයුතු කිරීම අනුමත විදේශ නිවාඩුවලින් පසුව පශ්චාත් උපාධි වෛද්‍ය ආත්‍රණ මුදාහරණු ලබන වෛද්‍ය නිලධාරීන් පුරප්පාඩු පවතින සේවා ස්ථානයට අනුයුක්ත කිරීමට කටයුතු කිරීම රාජ්‍ය සේවයේ නැවත පත්වීම ලබන වෛද්‍ය නිලධාරීන්ද පුරප්පාඩු පවතින රෝහල් වෙත ස්ථානගත කිරීම ඇතැම් ප්‍රධාන රෝහල් විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු සේවකන අංශවල එක් වෛද්‍යවරයෙකු පත් කර පුරප්පාඩු සහිත රෝහල්වල සේවසදා විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරීම විදේශ සේවා පුහුණුව අවසන් කර නැවත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ඇක්ටිං කන්සල්ටන්ට්ස් පුරප්පාඩු සහිත රෝහල් වෙත පත් කිරීම පුරප්පාඩු සහිත රෝහල්වල සේවසදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කර විසිටින් කන්සල්ටන්ට්ස් අනතුරු මගින් විශේෂඥ වෛද්‍ය සේවා සැපයීම A1 O U A2 2015 වර්ෂයෙන් පසු විදේශගත වූ වෛද්‍යවරුන්ගේ නැවත ශ්‍රී ලංකාව නොපැමිණි සංඛ්‍යාව 151 කි. ඈ පැන නොනගි.
අතුරු ප්‍රශ්න නැද්ද? ජයන්ත සමරීර මෙතුමා සෞඛ්‍ය මෙතුමාගෙන් ඇසීමට
මම ආනව ගරු කතා නැග. පිළිතුර A1 862 කි. ඇමුණු එක මගින් දක්වා ඇත ඖෂධ ලැයිස්තුව දක්වලා තියෙනවා ලැයිස්තුවෙන් සමරීර මෙතුමා. A3 මේ සමග ඉදිරිපත් කරනු ලබන සංයුක්ත ඇටි අන්තර්ගත කොට ඇත විශාල තොරතුරු ප්‍රමාණයක් අපි කොමුතුමාට ලබා දෙනවා සංයුක්ත ඇටි එක CD එක දාලා දෙනවා A4 675 ක ඇමුණුම 3 මගින් දක්වා ඇත එකත් සභාගත කරනවා A5 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අත්‍යවශ්‍ය බටහිර ඖෂධ සංඛ්‍යාව 862 කි එයින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ආනෑර කරනු ලබන ඖෂධ සංඛ්‍යාව 675යි ප්‍රතිශතයක් හැටියට 78.3යි A1 නිශ්චිතව කිව නොහැක ඖෂධ වර්ගය අනුව ඒවායේ මිල ගණන් විචලනයේ විවිධාකාර වේ A3 මිල කමිටුව මගින් ප්‍රයිසිං කමිටිය ඔෆ් ද NMRA ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රයිසිං කමිටිය එකක් තිබෙනවා ඒ හරහා ඖෂධ මිල පාලනය සිදු කිරීම සිදු කරනවා ඒ මිල ඒ ආකාරයෙන් සිදු වෙනවද කියලා ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඉන්ස්පෙක්ටර්ස් හරහා සහ පාර්ගෝ ආරක්ෂණ අධිකාරිය මගින් වරින් වර පරීක්ෂණ පවත්වලා නිරාමණය කරනවා ඈ පැන නොනගි ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි අත්‍යවශ්‍ය ඖෂධ ලේකණේ වැඩිම මිල ගෙවා ආනයනය කරන ඖෂධ ප්‍රමාණය පිළිවෙලින් 50කුත් ඒ වගේම වැඩිම තොගයක් අත්‍යවශ්‍ය ඖෂධ ලේකණේ වැඩිම තොගයක් ඖෂධ තොගයක් ආනයනය කරන ඖෂධ වර්ග 50 පිළිවෙලනුත් එහෙම ලේකණයක් අපිට දෙන්න පුළුවන්ද අද ඔබතුමාට දෙන්න බැරි වෙයි එහෙම ලේකණයක් අපිට දෙන්න කියන යෝජනාවත් ඒ වගේම ඒ අතුරු ප්‍රශ්නේ ඊළඟ කාරණේ තමයි මා දන්නා තරමින් ඖෂධ නියාමන අධිකාරී පනත සංශෝධනය සඳහා පසුගිය කාලේ ඉතාම ඒ පිළිබඳ විශේෂඥ ප්‍රාමාණික විද්වතුන් තිරිසක් විසින් ඖෂධ නියාමන අධිකාරී පනත සංශෝධන කෙටුම්පත සකස්කොට මේ වෙනකොට ඒ ඖෂධ නියාමන අධිකාරිය සතුව තිබෙනවා. එහි සභාපතිවරයා හැටියට කටයුතු කොට තිබෙන්නේ විශේෂඥ වෛද්‍ය හසිත විජේමාන්න මහතා, ඒ වගේම විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අද වර්තමාන ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, ඒ වගේම නීතිඥ රාජා ගුණරත්න, ඒ වගේම මහාචාර්ය සිසිර සිරිබද්දන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත චින්තා විජේමාන්න, ඒ වගේම වෛද්‍ය වසන්ත බණ්ඩාර වැනි විශේෂඥින් පිරිසක් එකතු වෙලා මහජන අදහස්ද විමසලා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතන වල අදහස් යෝජනා මත මේ පනත් කෙටුම්පත සකස් කොට තිබෙන බව අපි දන්නවා. අපි මම අහන්නේ ඔබතුමාගෙන් ඒ පනත් කෙටුම්පත විවාදයට නැගලා ඒක සම්මත කරගත්තොත් මේ පාර්ලිමේන්තුව මේ ඖෂධ ප්‍රශ්නයට ගොඩාක් ලොකු උත්තරයකින් සම්පාදනය කරගන්න පුළුවන්. ඒ පනත ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරනවාද, ඒ සඳහා බලපාල යම් කිසි ගැටලුවක් තියෙනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
පළවෙනි කාරණය, ඔබතුමාට අවශ්‍ය තොරතුරු ටික අපි ලබා දෙන්න වෙනම ඉල්ලීමක් කරන්න. ඔබතුමා කියපු අර ඖෂධ ප්‍රමාණයන් ප්‍රධාන ඩ්‍රග්ස් 50. දෙවෙනි කාරණේ, ඔව් මේ ඖෂධ නියාමන අධිකාරි පනත කලින් තිබුණකට වඩා හොඳයි. මේක තියෙන අඩුපාඩු පිළිබඳව කමිටු වාර්තාවක් සකස් කළ තුනේ, ඒක අවශ්‍ය පරිදි අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා සම්මත කරගන්න.
එවැනි අතුරු ප්‍රශ්නය, ගරුව මාතිතුමනි, ඩොලර් එකේ මිල, ඇමරිකානු ඩොලරේ මිල වැඩිවීමට සාපේක්ෂව ඖෂධ මිල 5-6 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඩොලර් එක සාපේක්ෂව ඩොලර් එක වැඩි වෙන සාපේක්ෂව ඒ ගුණයකින් නෙමෙයි, අත්‍යවශ්‍ය ඖෂධවල මිල ගණන් වැඩි වෙලා තියෙන්නේ ඊට වඩා 5-6 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. සමහරක් ඖෂධවල මිල 600කින් විතර වැඩි වෙලා තියෙනවා, 300කින් විතර වැඩි වෙලා තියෙනවා. ඔබතුමාට අමාත්‍යවරයාගේ බලතර ප්‍රකාරව මේ අඩුම තරමේ මේ ඖෂධවලවත් මිල පාලනයක් කරන්න බැරිද, ඒ සඳහා ගැටලුවක් තියෙනවද? පුළුවන් නම් මේ මිල පාලනයක් ඖෂධ සඳහා, අත්‍යවශ්‍ය ඖෂධ සඳහා මිල පාලනයක් කරන්න ඔබතුමා කටයුතු කරනවාද කියලා දැනගන්න කැමතියි.
දැනට ගරු කතානායකතුමනි, මිල පාලනයට රැස් වෙච්ච ඖෂධ 100ක් තිබෙනවා. එහි ප්‍රධාන කාණ්ඩ රැස්සක උදාහරණයක් හැටියට ඇන්ටි ඩයබිටික්, ඇන්ටි හයිපර්ටෙන්සිව්ස්, කාඩියොලොජිකල්ස්, ඒ වගේම ඇන්ටිබයොටික්ස් ප්‍රධාන කාණ්ඩ රැස්සක මාකට් එකේ තියෙන ප්‍රධාන ඖෂධ වලින් සිර 50ක් වන් ප්‍රමාණයක් ආවරණය වෙනවා. ඒකට මිල පාලනයක් තුන, මිල පාලන ගැසට්ටුවක් තිබෙනවා. ඒ මිල පාලනය ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රයිසිං කමිටි ඔෆ් ද නැෂනල් මෙඩිසිනල් රෙගුලේටරි ඔතොරිටි. ඒකට බලය තිබෙනවා. ඉතින් අපිට අවශ්‍ය තවත් ඖෂධ අඩු ගන්න ඉදිරි කාලෙට තවත් 100කටවත් ප්‍රධාන වශයෙන් සංසරණය වෙන මේ මිල පාලනේ අරගෙන ඉන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ප්‍රයිසිං කමිටියට දැනට උපදෙස් ලබා දීලා තියෙනවා. අලුත් සභාපතිවත් ළඟදීපත් වුණේ එතුමල එක්ක අඩු ගන්න තවත් ඖෂධ 100කටවත් ඉදිරි කාලෙදි ප්‍රයිසිං අපි නියාමනේ ඇති කළා. ගැසට් නිවේදන මගින් ප්‍රයිසිං ඇති කරනවා. මේ මේ මේකෙදි සැලකිල්ලට ගත්තු කාරණේ තමයි ලංකා උදාහරණයකට එක ඖෂධයෙන් වෙළඳ නාම 50 සමහරක් වෙලාවට 10ක් 15ක් තියෙනවා. ඒතොර ඒගොල්ලෝගේ ක්‍රමවේදයක් තියෙනවා. ආර්ථික කරුණු සියල්ල සැලකිල්ලට අරගෙන මේ වගේ මිල මීඩියන් ප්‍රයිසිං කියලා මෙකනිසම් එකක් තිබුණා. සාධාරණ මිල ප්‍රමාණයක් නියාමනය කළා තමයි ප්‍රයිසිං කමිටි එකේ ඒක ඉන්න විශේෂඥ වෛද්‍යවරු, ඖෂධ සම්බන්ධ විශේෂඥ, ආර්ථික විශේෂඥ විශාල පිරිසක් ඉන්නවා. දැනට 11 දෙනෙක් කටයුතු කරනවා. ඒකේ තවත් අඩුපාඩු පොරව ගන්නත් තිබෙනවා. ඒ සියලු දෙනාගේම අධීක්ෂණයේ නියාමනයෙන් තමයි ඒ ෆෝමියුලා එක හදලා මිල නියාමනය කරන්නේ. ඊට පස්සුව අපි පසු විපරම් කරනවා ඖෂධ ශාලාවල සහ ඖෂධ විකුණන ස්ථානවල මේ මිලට අනුගතව කටයුතු කරන්න කියලා. එතකොට මේ මීඩියන් ප්‍රයිස් එක අනුව තමයි ඒක කරන්නේ. අපිට තවත් ඖෂධ ගණනාවකට ඒක ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි.
මයන්ත දිසානායක මහත්මයා, මහජන ආරක්ෂක මහත්මයාගෙන් ප්‍රශ්න.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ඔව් කතානායකතුමනි, ප්‍රශ්නය අයන්න. පොලිස් ස්ථාන 33 ගොඩනැගිලි වල තත්ත්වය, ඒක ඇමිනුම් එක්කම ගරු මන්ත්‍රීතුමා ඇමිනුම් එක හැටියට පොලිස් ස්ථාන 28ක සමාවෙන්න පොලිස් ස්ථාන 33ක වාර්තාවක් තියෙනවා. මම ඒක සභාගත කරන්න ඉල්ලීමක් අවස්ථාවක් දෙනවා. අයන්න 2 පොලිස් ස්ථාන 33 බැරක් වල තත්ත්වය, ඒ තත්ත්වයත් හදපු වාර්තාව තියෙනවා මන්ත්‍රීතුමා. ලොකු වාර්තාවක් එකින් එකට තියෙනවා, ඒකත් මම සභාගත කරනවා. ඊළඟට ප්‍රශ්නය 3, ඒකෙදි අහලා තියෙන්නේ සමා වෙන්න ආයන්නේ 1 එම ගොඩනැගිලි නවීකරණය නිසා පියවරගෙන තිබේද කියන එකටත් ඒ එකින් එක ඒ පොලිස් ස්ථානවල වාර්තාවක් තියෙනවා. ආයන්න 2 S5 සංකල්පය යටතේ පොලිස් ස්ථානයේ අංශ වෙන් කර එම අංශ හඳුනා ගැනීමට දැනුවත් කිරීම පූර්ව ප්‍රදර්ශනය කර ඇත. ජනතාව අදාළ අංශ වෙත කඩින්මෙන් යොමු කිරීමට දිවා කාලයේ පිළිගැනීමේ නිලධාරිනියක් රාජකාරියේ යෙදවීම දවසේ පැය 24 ආවරණය වන පරිදි නිලධාරින් යොද ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීම ජනතාවට සිය සේවාවන් ඉටු වනත් එක් රැදී සිටීමට පහසුකම් සැලසීම සිය කාර්ය සාධාරණ කාලයක් තුළ ඉටු නොවේ නම් ඒ නම් වහම ස්ථානාධිපති හමුවන ලෙස දන්වා දුරකථන අංකයද සහිත පූර්ව පැහැදිලිව දර්ශනය කිරීම ප්‍රජා පොලිස් කමිටු හරහා ජනතා ගැටළු විසඳීමටත් ඒවට ස්ථානාධිපති මගින් අවශ්‍ය විසඳුම් ලබා දීම දල්දා මාලිගාව වන්දනාවට පැමිණි බැතුමතුන් හට පාසුවෙන් ඒ සඳහා අවස්ථාව ලබා දීම සහ අනෙකුත් ආරංශ අංශ සමග ඒකාබද්ධ මාලිගාවේ සහ දෙස් විදේශ පැතුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඒකේ ආයන්න නොසේ නම් මන්ද පැන නොනගී.
ගරු කථානායකතුමනි, මේ මම දන්නවා ගරු ඇමතුමාට අසනීපයි කියලා එහිඳ ඇවිල්ලා නැති එක. මගේ පළවෙනි අතුරු ප්‍රශ්න දෙක අපේ ඇමතුමාට පුළුවන් නම් උත්තර දෙන්න, මොකද ටිරාණල සමතුමා නැති නිසා ඇමතුමාට පුළුවන් වෙයි දන්නේ. හැබැයි මම ප්‍රශ්න දෙක අහන්නම්. පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු කථානායකතුමනි, සමාජ මාධ්‍යවල සමාජ මර්ධනය පනත කියලා අපි හඳුන්වනවා. ඒ පනත පිළිබඳව විශේෂයෙන්ම මේ උත්තරීතර සභාවට ගරු ඇමතුමා ප්‍රකාශයක් කරොත් හොඳයි. ඒත් එක්කම මටත් තියෙනවා ඒ යෝජනා කිපයක් දෙන්න ඒ පනත පිළිබඳව. වෙන දවසක මම ඒක ප්‍රකාශ කරන්නම්, නැත්නම් කතා කරන දවසක කරන්නම්. දෙවනි ඒ වගේම දෙවනි අතුරු ප්‍රශ්නේ තමයි පොලිසිය පිළිබඳව, විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ අයවැය ඉදිරිපත් කළා තියෙනවා හමුදා පිළිබඳව උසස් වීම සහ ප්‍රොමෝෂන්ස්, ඒ වගේම දීමනා පිළිබඳව කළා තියෙනවා. හැබැයි පොලිසිය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් මේ අයවැයෙන් ප්‍රකාශ කළ නැති නිසා ඒ පිළිබඳව ගරු ඇමතුමාට පුළුවන් නම් මේ උත්තරීතර සභාවට පැහැදිලි කරන්න. පොලිසියට මොකක් දෙන්න යන දීමනා, පොලිසියට මොකක් දෙන්න යන උසස් වීම, ඒ වගේම පරිවැඩි කිරීම කරනවා නම් පොලිසිය පිළිබඳව මොකක්ද කරන්න යන්නේ කියන එක.
අරු කතානායකතුමනි, මේ අසුපස්ස දෙකම ගරු ඇමතුමාට ඉදිරිපත් කළ උත්තර ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්, ඒ සම්බන්ධව කටයුතු කරන්න ඒ විදිහට ආකාරයට කටයුතු කරන්න මම හිතුවා.
වේලකුමා මන්ත්‍රීතුමා ජල සම්පාදන මැතිතුමාගෙන් ඇසීමට දෙවනි වටේ පළවෙනි ප්‍රශ්නේ මරික්කාර්ග මහතාගේ ප්‍රශ්නය අහන්න මැතිතුමා. සෞඛ්‍ය මැතිතුමා පිළිතුර දෙනවද සභාගත කරනවද?
සභාගත කරනවා කතානායක.
පස්වන ප්‍රශ්නය ජල සම්පාදන මැතිතුමාගේ වේලකුමා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය. අමාත්‍යංශ නිවේදන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා.
අරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා 27-2 ප්‍රශ්නයක් මතු කරලා තිබුණා. ඒකට යම් කාලයක් ගියා පිළිතුරු සපයන්න. ගිය සත් වතාවේ අපිට ඉඳ තිබුණේ නෑ, මෙතන වාද විවාද වැඩි වුණා. ඒ වගේම අනිත් අතට මේකට තොරතුරු ගොඩාක් සොයාගන්න වුණා. ඔබතුමා අහපු ප්‍රශ්නෙට ජනාධිපති කාර්යාලය ඇතුළු අංශ ගණනාවකින් තොරතුරුත් අරගෙන තමයි අද ඉදිරිපත් කරන්නේ. යනු ඔබතුමා අහපු ප්‍රශ්නය ටාංක එක රජයේ යලිත්තරක් මිල්ක ආයතනය සහ පසු සම්පත් සම්වර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් ඉන්දියාවේ අමුල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ජොයින්ට් වෙන්චර් කම්පැනි වශයෙන් ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබුවේ කුමන පදනමක් මතද? පිළිතුර, වර්තමානයේ ඌණ උපයෝජිත සහ කාර්යක්ෂම තත්ත්වයේ පවතින ජාතික පසු සම්පත් සම්වර්ධන මණ්ඩලය මගින් පාලනය කරනු ලබන ගොවිපළ 31 සහ මිල්කෝ පුද්ගලික සමාගම විසින් සිදු කරන කිරිසැකසීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ මෙහෙයුම් කටයුතු ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීම තුළින් මෙම සම්පත් කාර්යක්ෂම ලෙස යොදාගත හැකිවන අතර එමගින් ඵලදායීතාවයේ නිෂ්පාදනය සහ ගොවින්ගේ ආදායම ඉහළ නැම්වීම සඳහා උක්ත ඒකාබද්ධ ව්‍යාපාර සමාගම ස්ථාපිත කිරීමට තීරණය කරන ලදී. එක දෙවැනි ප්‍රශ්නය, රජ්‍ය සහ ඉන්දියානු සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාර සමාගම ස්ථාපිත කිරීම සඳහා අදාළ ගිවිසුම් මෙවැනිට අස්සන් කර තිබේද? පිළිතුර නැත. ප්‍රශ්නය ඒකවදාද? පිළිතුර පැන නොනගී. ප්‍රශ්නය ඒකාබද්ධ ව්‍යාපාර සමාගම සඳහා සම්බන්ධ වූ පාර්ශ්වයන් කවුරුන්ද? පිළිතුර, ජාතික කිරි නිෂ්පාදන සම්වර්ධන මණ්ඩලය NDDB ඉන්දියාවේ රජයේ සතු ආයතනය, ගුජරාට් සමපකාර
කිරියලවි සම්මේලන සමාගම ඉන්දියාව, ඒ කියන්නේ අමූල් සමාගම, කාගිල් සිලෝන් PLC ශ්‍රී ලංකාව. ප්‍රශ්නයම ගිවිසුම් කොන්දේසි කවරේද පිළිතුර අදාළ ගිවිසුම මෙතෙක් අත්සන් කර නොමැත. ප්‍රශ්නයම ගිවිසුම මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද අදාළ නොවේ පිළිතුර. ප්‍රශ්නය නොවේසේ නම් ඒ මන්ද පිළිතුර පැන නොනැගී. ප්‍රශ්නය රජයේ මීට පෙර 98-2000 කාලය තුළ මෙවැනිම ආකාරයට අමූල් සමාගම සමගින් සිදු කළ ඒකාබද්ධ වැඩපිළිවෙළ අසාර්ථක වීමෙන් එම සමාගම ඉවත්ව ගිය අතර එසේ තිබියදී මෙවරත් රජයේම සමාගම සමගම ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ස්ථාපිත කිරීමට තීරණය කරන ලැබුවේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සම්බන්ධ සභාව වන සහයෝගිතා වැඩසටහනට අනුව තීරණය කර ඇත. තුන්වෙනි ප්‍රශ්නය මිල්කෝ ආයතනයේ සතු සමස්ත වත්කම් වගකීම්වල වටිනාකම කොපමණද? පිළිතුර රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් මේ වන විට අදාළ තක්සේරු කටයුතු සිදු කරමින් පවතී. එකේ ඊළඟ ප්‍රශ්නය මෙම සමස්ත වත්කම් පිළිබඳ ලයිස්තුවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? පිළිතුර අදාළ තක්සේරු වාර්තාව ලැබුණු පසු මෙම සභාවට ඉදිරිපත් කළ හැක. ඊළඟ ප්‍රශ්නය නොවේසේ නම් මන්ද පැන නොනැගී පිළිතුර. ප්‍රශ්නය ඒකාබද්ධ ව්‍යාපාර සමාගම පිහිටුවීමේදී මිල්කෝ ආයතනය සහ ජාතික පසුම්පත් සම්බන්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් සහ සියලු වත්කම් ඒකාබද්ධ ව්‍යාපාර සමාගමට පැවරීමක් සිදුවන්නේද? පිළිතුර මිල්කෝ පෞද්ගලික සමාගමට අයත් කාර්යාල හා කර්මාන්ශාලා සහිත නාරාහෙන් පිටම ඉඩම හැර එම ඉඩම නාගරික සම්වර්ධන අධිකාරියට ලබා දෙන්න කටු තීන්දුව වෙනවා. මිල්කෝ පෞද්ගලික සමාගමට අයත් සියලු වත්කම් සහ ජාතික පසුම්පත් සම්වර්ධන මණ්ඩලය විසින් මේ වන විට පාලනය කරන ගොවිපළවල් 31ට අයත් වත්කම් බදු පදනම යටතේ ඒකාබද්ධ ව්‍යාපාර සමාගමට ලබා දෙනු ඇත. ප්‍රශ්නය නොවේසේ නම් එලෙස පවරනු ලබන වත්කම් කවරේද යන ප්‍රශ්නයට පිළිතුර පැන නොනැගී ප්‍රශ්නය ඒවායේ සමස්ත වටිනාකම කොපමණද? මේ වන විට තක්සේරු කරමින් පවතී. ප්‍රශ්නය එසේ පවරනු ලබන සියලු වත්කම් පිළිබඳ රජයේ පූර්ව තක්සේරුවක් සිදු කර තිබේද? පිළිතුර රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් මේ වන විට අදාළ තක්සේරු කටයුතු සිදු කරමින් පවතී. ඊළඟ ප්‍රශ්නය නොවේසේ නම් එක් එක් වත්කම්වල තක්සේරු වටිනාකම් ඇතුළත් වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? පිළිතුර අදාළ තක්සේරු වාර්තාව ලැබුණු පසු මෙම සභාවට ඉදිරිපත් කළ හැක. ඊළඟ ප්‍රශ්නය මෙහිදී දැනට මිල්කෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලය සහ කර්මාන්ශාලා පිහිට ඇති නාරාහෙන් පිට ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කුමක්ද? මෙම ඉඩම අයිතිය නාගරික සම්වර්ධන අධිකාරිය සතුය. ඊළඟ ප්‍රශ්නය 2000 වසරෙන් පසුව සම්පූර්ණ කොටස් අයිතිය රජයේ සතුවන සමාගමක් ලෙස මිල්කෝ ආයතනය පවත්වාගෙන යෑමේදී එම සමාගම එක් එක් වර්ෂවල මිල්කෝ ආයතනය ලැබූ වාර්ෂික ලාභාලාභ තත්ත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේ. මේකේ මේ විස්තර තියෙන අවුරුද්දෙන් අවුරුද්දට. නොවේසේ නම් මේ මන්ද පැන නොනැගී සභාගත කරන මේ පිළිතුර. පස්වෙනි ප්‍රශ්නය මිල්කෝ ආයතනය සහ පසුම්පත් සම්වර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් ඉන්දියාවේ අමුල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගම JVC වශයෙන් ස්ථාපිත කිරීමේදී දැනටමත් මෙම ආයතනවල සේවය කරන සියලු සේවකින් සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක්ද? පිළිතුර අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ සාකච්ඡා සම්මුති කමිටුව මගින් මේ සම්බන්ධව තීරණය කරනු ලැබේ. එහිදී සේවකයන්ගේ රැකියා අහිමිවීමක් සිදුවන්නේද? පිළිතුර නැත. නොවේසේ නම් සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිත බවට රජය සහතික වන්නේද? පිළිතුර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ සාකච්ඡා සම්මුති කමිටුව මගින් සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධව තීරණය කරනු ඇත. රැකියා අහිමිවීමක් සිදුවොත් එම සේවකයන්ගේ සුභසාධන වෙනුවෙන් රජයේ සැලසුම කුමක්ද? පැන නොනැගී.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී හරි බොහොම
අපේ ගරු අගමැතිවත් ඉන්න නිසා මං අහන්න කැමති ප්‍රාදේශීය සභාවල සුළු සේවකයන් 13,000 ගරු කතානායකතුමා අවුරුදු 8ක කාලයක් තිස්සේ අවුරුදු 8කට වැඩි අය ඉන්නවා. මේ සුළු සේවකයන්ට ඒ රාජ්‍ය සභාව වලින් ගරු කතානායකතුමා ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමා පඩි ගෙවනවා ඒ අයට කිසි ගැටලුවක් නැතුව. නමුත් මේ අයගේ ඉස්තර කිරීම දැන් දින 180ක් ගියාම සාමාන්‍යයෙන් අපි දන්නවා චක්ලේකන ගණනාවක් ගාලා තියෙනවා. නමුත් මේකට ගරු කතානායකතුමා මං හිතන්නේ ඔබතුමාටත් මේ ප්‍රශ්නේ ඇවිල්ලා ඇති. මේ 13000ගේ ප්‍රශ්නයක්. ඒ අය ප්‍රාදේශ සභාව වල සුළු සේවකයන් විදිහට විශාල වැඩ කොටසක් කරන අය. නමුත් අවුරුදු 8ක් තිස්සේ වුණ ඉස්තර සේවකයන් බවට පත් කළා නැහැ. මම කියන්නේ ඒකට ආණ්ඩුවෙන් සල්ලි ගවන්න ඕනේ නැණි කරු අගමැතිතුමා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ පළාත් පාලන ඇමතිතුමා විදියට කරුණා කරලා මේකට තීන්දුවක් අරගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කවද්ද කියලා. කරු අගමැතිතුමා.
හරි.
මේක වැදගත් ප්‍රශ්නයක් 13000ගේ ප්‍රශ්නයක්. මේක ඇත්තටම එක තීන්දුවක් ගත්තා නම් ඒ ප්‍රාදේශ සභාව වලින් ඒ ගෙවීම් ටික කරනවා කරු අගමැතිතුමා. ඔබතුමාලා ඉස්සර කරන තීන්දුව තමයි ගන්න තියෙන්නේ. ඒකට ආණ්ඩුවේ මුදල් වියදම් වෙන්නේ
නැහැ. හරි ඔබෂතිය අගමැතිතුමා
ගරු
ගරු කතානායකතුමනි අපි මීට පස්සේ කලිනුත් මේ ප්‍රශ්නෙට පිළිතුරු දීලා තියෙනවා. දැනට මේ පිළිබඳ තොරතුරු බලලා භාණ්ඩාගාරයේ සමග සාකච්ඡා කරගෙන යනවා ඒ ස්ථිර කිරීම කිරීමට තීරණයක් ගැනීමට. ඔබතුමා කියන කතාව ඇත්ත. ඒ එක සාධකයක් තමයි ඒ ආයතනවලට දරන්න පුළුවන් තැන් තියෙනවා. ඒ ආයතනවල දරන්න බැරි තැන් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි නිර්වල් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තිනවා. ඒ සම්බන්ධ අවශ්‍ය පියවරවල් දැනමින්
සිටරි කොමිෂදී. ඔව්. දැන් අනවශ්‍ය කාලය නාස්ති කිරීමක් නේ ඔබතුමා මේ කරන්නේ. කියන්නේ වීදි සිම්නත්.
ගරු අගමැතිතුමනි ඔබතුමා සඳහන් කරපු ආකාරයට කැබිනට් එක තීන්දුව කළා තියෙන මෙයා ස්ථිර කරන්න. කැබිනට් එක තීන්දුව කළා තියෙනවා මෙයා ස්ථිර කරන්න. නමුත් තාම මුදල් අමාත්‍යාංශ අනුමැතිය ප්‍රමාද වීම තුල තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ නැත්තේ. ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා දැන් පමණක් අය ඉන්නවා මේ පළාත් පාලන ආයතන අවුරුදු 5 6 7 8 9 10 ඒ තනතුරු වල වැඩ කරන අය අනියම් හා ආදේශක විදියට. දැන් අර රැකියා ලක්ෂයන් ස්ථිර කිරීමේදී ඒ අදාළ තනතුරු වලට ඒ අය දානවා. එතකොට අර තනතුර අහිමි වෙනවා. එතකොට අර අවුරුදු 7ක් 8ක් සමහර විට ඖෂධ සංයෝජක විදිහට ආයුර්වේද අවුරුදු 10ක් වැඩ කරපගෙන එළියට යන්න වෙලා තියෙනවා අර රැකියා ලක්ෂණ ඒ පුරප්පාඩු පිරනකොට. ඒක නිසා ඒ ස්ථිර කරන අය සම්බන්ධ කරු අගමැතිතුමනේ ඒ දීර්ඝ කාලයක් වැඩ කරපු එක එක ආණ්ඩුවලින් වෙන්න පුළුවන් ඒ අයට ඒ ස්ථිර කරන අවශ්‍ය කටයුතු කරන්න කියන එක ඉල්ලා සිටිනවා.
ඔව් සභානායකතුමා.
අර කතානායකතුමනි අද සභාවේ කටයුතු ප්‍රධාන කටයුතු ගැන සඳහන් කිරීමට මත්තමෙන් මම මිනිත්තුවක් කාලයක් ඉල්ලා සිටිනවා. ඊයේ උදේවරුවේදී වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක සිදු වූ කණගාටු සිද්ධියක් සම්බන්ධයෙන් සභාවට කරුණු පැහැදිලි කළ දෙන්න ගරු කතානායකතුමනි ඊයේ පෙරවරුවේ වැල්ලම්පිටිය බප ජය ධර්ම විජය විද්‍යාලයේ කොළොන්නාව වෙහෙරකොඩ කනිෂ්ඨ විද්‍යාලයේ අනතුරුදායක තත්ත්වයක් සිදු වුණා. මෙයින් සිසුන් 6ක් ආපදාවට ලක් වුණා. එක් සිසුවියක් මියගොස් කියලා තිනවා මෙත්සරණී කෝදාගොඩ ශිෂ්‍යාව පළවෙනි ශ්‍රේණියේ. තව දරුවන් 5 දෙනෙක් තුවාල ලැබලා දැන්ට රෝහල්ගත කළ ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් පිරිසක් විදුහල්පතිවරයාට පහර දීමක් සිදු කළා. ඔහු මේ වන විට ජාතික රෝහලේ ඇස්වාට්ටුවේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවේ සිදුවීමට හේතුව වසර 10කට වඩා පැරණි පානීය ජල කරාම පද්ධතියක කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීම. මේ සම්බන්ධයෙන් ෂණිකව වැල්ලම්පිටිය කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ස්ථානීයට උත් පරීක්ෂා කළා තියෙනවා. ඒ වගේම පොලිසිය මැදිහත් වෙලා තත්ත්වය පාලනය කළා තිනවා ජනතාව සමග. ඒ පැවති තත්ත්වය සමත කරගෙන අවශ්‍ය ඉදිරිපීවර අරගෙන තිනවා. දැනට බස්සාහිර පළාත් ප්‍රධාන ලේකම් සහ අධ්‍යාපන ලේකම්තුමාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි 5 දෙනෙකුගේ නියුත් කමිටුවක් මේ සුදුවීම් පිළිබඳව පාසල් පරීක්ෂා කරමින් සිටිනවා. පාසල් අද නිවාඩු දීලා තිනවා. පළාත් පාසලක් ලෙස මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් විසින් ඉදිරිපීවර ගනු ලබන බවත් ඒ ගන්නා ලබන පීවර පිළිබඳව මා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් දැනුම් දීලා තියෙනවා. නෑ මරික්කා මන්ත්‍රීතුමාට කියන්න.
හරි මරික්කා මන්ත්‍රීතුමා.
අධ්‍යාපන මන්ත්‍රීතුමනි ඔබතුමාගේ පැහැදිලි කිරීම ස්තුතිවන්ත වෙනවා. දැන් විදුහල්පත්තුමාට ගහලා තියෙන්නේ ගමේ අය නෙමෙයි. දැන් මේ නැති වෙලා තියෙන ළමයා කම්බිකොටුවත්තේ විහාර ගම එක්කෙනෙක් තමයි ගහලා තියෙන්නේ. එයාව අත්අඩංගුවට අරගෙන නැහැ. එතකොට දැන් ඉතුරු ළමයි පස් දෙනාගෙන් එක්කෙනෙක්ට ටිකක් බරපතල තත්ත්වයක් තියෙනවා. ස්ලොන් බටයක් මේකට ගිහිල්ලා අත වශයෙන්ම මට කියන්න ඕන උනේ දැන් මේ පාසලට මේ විදුහල්පතිතුමා එන්නේ මීගමු ඉඳලා. විශාල සේවයක් කරන මේ විදුහල්පතිවරයෙක් මම දන්නවා සමාජයේ ඉන්න ව්‍යාපාරික එකතු කරලා පාසල දිනුව කරන්න යනවා. දැන් මේ ජල කරාමය දැන් මේක තියෙන නිකන් තාප්පේ වගේ දෙපැත්තට තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි අධ්‍යාපන අමාත්‍යතුමා. දැන් මේක බලත් අධ්‍යාපන පාසලක් නිසා පහ කොළොන්නාව කොට්ටාසයට සහ මම දන්නේ අනිත්‍යවට එහෙම වෙන්නේ නැති පළාත් සභාවෙන් පුනරාවර්තන වීදම් ඇරෙන්න හරියට මේවා දිනු කරන්න සත පහක්වත් දෙන්නේ නැහැ. එතකොට මේ පිළිබඳ දැන් ඇත්තටම මේ ඉස්කෝලේ හැපත් තියෙන පන්සල ජනාධිපතිතුමාගේ පන්සල. මම මේ ජනාධිපතිතුමාට චෝදනා කරනව නෙමෙයි. ජනාධිපතිතුමාත් නිතර යන්නේ ඉන්නේ. එතකොට මේ වේරගොඩල්ල පන්සලෙනුත් පුළුවන් තරම් මේ ඉස්කෝලේට උදව් කරලා තියෙනවා. නමුත් මේ 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 වගේ කඩන් වැටෙන තියෙන බිල්ඩින් දැන් කොළොන්නාව කලාපේ ඔබතුමා බැලුවොත් එimhe ඉස්කෝල ගණනාවක මේ කඩන් වැටෙන නියමිත බිල්ඩින් තියෙනවා. පළාත් සභාවෙන් සත පහක්වත් මේකට දෙන්නේ නැහැ අලුත් වැඩියා කටයුතු කරන්න. දැන් මට ආරංචි වෙනවා දැන් ළමයා මරුණායින් පස්සේ ලක්ෂ 5ක් දෙනවලු පළාත් සභාවෙන්. ඊළඟට මේ මොකද්ද මේ සංස්කෘතිකයෙන් අද ලක්ෂ 1000ක් දෙනවලු. මොකද ඒ දරුවගේ අම්මා ඉන්නේ විදේශගත වෙලා මම හිතන්නේ අද දවල්ට තමයි මේ ලංකාවට එන්නේ. ඉතින් මම හිතන්නේ මේක අවස්ථාවක් කරගෙන මේකේ පාඩමක් ඉගෙනගෙන අලුත් මුදල් වර්ෂයෙන් හරි මේ රිපෙයාර් කරන්න ඕන බිල්ඩින් වලට රිපෙයාර් ටිකක් කරන්න ඒ නඩත්තු කටයුතු වලට මුදල් දුන්නා නම් මේ වගේ අනතුරු ඉස්සරහට වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා වැඩේ උනායින් පස්සේ ලක්ෂ 5ක් දීලා වැඩක් නැහැ මාධ්‍යවණ මතුමා. ඒ නිසා පළාත් සභාවට මේ පිළිබඳව ඔබතුමාට මේ උපදෙස් දෙන්න පුළුවන් නම් උපදෙසක් දෙන්න මොකක් හරි ක්‍රමවේදයක් හදලා මේ වගේ ඒවා නවත්තන්න කියලා. නැත්තම් මේ මොකද දැන් විශේෂයෙන්ම දැන් ওই පළාතේ දැන් කොටුවිල ගාමිණී විද්‍යාලය ගත්තොත් ওই ගඟ දිගේ තියෙන ඒවා ගොඩක් වෙලාවට යට වෙනවා. එතකොට ඒ මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා අලුත් වැඩියා කරන්න ඕන කාලෙන් කාලට ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
නායකතුමනි, අත්ත වශයෙන්ම මේ ජල කරාම මීට අවුරුදු කීපයකට කලින් හදලා තින්නේ. හැබැයි ඉංජිනේරු වාර්තාවත් අපි ලබා ගන්නවා. ඒක අර බිමට මේ පහලට ගිහිල්ලා ඉඳලා කොන්ක්‍රීට් එකකින් ආපු එක නෙවෙයි. උඩ තිවිලා එහෙමම දාලා තිවිලා තමයි පෙරලලා තින්නේ වැස්සත් එක්ක. කෙසේ වෙතත් අපේ අධ්‍යාපන අපේ අමාත්‍යංශ ලේකම්තුමා මගින් සියලුම පළාත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළා තිනවා. විශේෂයෙන් වැසි සහිත සමයක් නිසා අවධානය යොමු කරන්නයි කියලා පාසල්වල යම් අවදානමක් සහිත තැන් තිනවනවා නම් ඒවා පිළිබඳව පරීක්ෂාකාරී වෙන්නයි කියන කාරණේ ඊළඟට ඔබතුමා කිව්ව ප්‍රශ්නේ මම පරීක්ෂා කළා. 2024 වර්ෂය සඳහා ප්‍රාග්ධන යෙදුම් සඳහා මුදල් වෙන් කළා තිනවා ඒ අයගේ වැසිෂ 90. ඉතින් ඒක අපි පසුවට වෙන්න තියෙන දෙයක්. නමුත් මේ අවස්ථාවෙත් අපිට තියෙනවා පාසල් 74ක්. දැන්ට ඉංජිනේරු වාර්තා සකස් කළා තිනවා. ඒ 74ෙම අපි අවදානම් ගොඩනැගිලි වලින් දරුවෝ ඉවත් කරන්නයි කියලා ඒකට විකල්ප වැඩපිළිවෙලක් කරගෙන යනවා අපි ගොඩනැගිලි ඉදිකරනකම්. උදාහරණයක් වශයෙන් ගොඩක් ඉන්නකෝ මගේ කතා ඉවර
නෝයි ප්‍රශ්නයකටම.
I am on my feet. Please give me 2 minutes. As a it is my duty to inform this August assembly the situation. That's what I am doing at the moment. Garu kathanayakathumani udaharanayak washin tangalla balika vidyale e godanagilin sampurnama tangalla balikawa sampurnama ivat kala dan hamudawa magin eka api ikman karanno nisa repair karagena yanawa kolamba thurston vidyale tattu 4 godanagilla panthi 24 ak ivat kala round ekge wateeta thavakalika gahala thamai karagena yanne ithin pahugiya 19 20 21 22 අවුරුදු 4ෙම ප්‍රතිපාදනය වෙම් වෙලා තිබුණේ නැහැ. එකක් කොවිඩ් නිසා, ඊට පස්සේ තිත ආර්ථික ප්‍රශ්න නිසා මේ අවුරුද්දේ දැන් අපි මේ පාසල් වලට ප්‍රමුඛතාවය දෙමින් ඒ කටයුතු කරගෙන යනවා. එතෙක් සියලුම විදුහල්පතිතුමන්ට දැනුම් දීමට කටයුතු කළා තිනවා. අවධානයෙන් ඉන්නයි කියලා යම් අවධානමක් තිනවන නම් කරුණා කරලා දරුවන් වේ අවධානමේ මුදවලා තියාගන්නයි කියලා.
Yes. ඔව් ලලිතෙල්ලාලවන්තුමා මොකද කියන්නේ? මොකද ඉක්මනට කියන්නේ?
ගරු කතානායකතුමනි, මම අපේ අගමැතිතුමාගේ අවධානය සඳහා අගමැතිතුමාගේ අවධානය සඳහා යොමු කරන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමා හොඳ දෙයක් කළා. මේ පරිපාලන ග්‍රාම නිලධාරීන් ලොකු පුරප්පාඩුවක් තියෙනවා. ඒ පුරප්පාඩුව පුරවන්න ඔබතුමා දැන් මේ වෙනකොට විභාග තියලා ඒ කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ පරිපාලන ග්‍රාම නිලධාරීන් වැඩ බලන අය අවුරුදු 5ට ගරු අගමැතිතුමනි ගරු අගමැතිතුමාගේ අවසානය සඳහා ඒ පරිපාලන ග්‍රාම නිලධාරීන් පරිපාලන ග්‍රාම නිලධාරීන් අවුරුදු 5ට වැඩි අය ඔබතුමත් එක්ක සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගත්තා. ඔබතුමා රාජ්‍ය පරිපාලන ලේකම්ට නියෝගයක් දුන්නා අවුරුදු 5ට වැඩි. ඒ තීන්දුව ටිකක් අරගෙන ඒ අයව කැබිනට් තීන්දුවක් අරගෙන ඒ අයවත් මේ ගමන් ස්ථීර කරන්න කියලා. මම දන්න තරමින් ගරු අගමැතිතුමනි, මේක තව වෙනකම් මුකුත් ඉස්සරහට මෙතනින් එහාට ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා මම ඉල්ලනවා මේ අලුතෙන් අය විභාගයෙන් පත් කළ යවනකොට අවුරුදු 5-10 හිටපු අයට ලොකු අසාධාරණයක් වෙනවා පරිපාලන ග්‍රාමනිලධාරීන් සඳහා. ඒ අයව එතනින් ඉවත් වෙනවා. ඉතින් ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අයට අලුතෙන් පත් තීන් දෙනවා වගේම එදාගත්ත තීන්දුවත් එක්කම ඒ පරිපාලන ග්‍රාමනිලධාරී අවුරුදු 5ට වැඩිය වැඩ බලලා තියෙන අයටත් මේ පත්තීන් ටික දෙන්න කටයුතු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. නැත්නම් ඒ අයට ලොකු අසාධාරණයක් වෙන නිසා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව් සරත් වීරසේකර මන්ත්‍රී.
ගරු කතානායකතුමනි, මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වේ ගැන සම්පූර්ණයෙන්ම මම සනාථ කරනවා, එකඟ වෙනවා. එතුමා කිව්ව දේ සම්පූර්ණ ඇත්ත. මොකද මේ වෙහෙරුගඩල්ල පාසලේ ඉන්න විදුහල්පතිතුමා ඉතාම හොඳින් වැඩ කරන කෙනෙක්. එතුමා මීගොමේ ඉඳන් මේ ප්‍රදේශයේ විදුවලේ නැවිතිලා තමයි සේවය කරන්නේ. නමුත් මරික්කාර් මැතිතුමා කිව්ව වගේම අපි සම්බන්ධීකරණ කමිටුවේදීත් අපි මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අබලන් වෙච්ච බිල්ඩින් නැමතවත රිපයර් කරන්න එස්ටිමේට් පවා අපි හදලා තියෙන ඉතින් සුතිල් ප්‍රේමජද්ද මැතිතුමා කිව්වේ ගැන අපි සතුටු වෙනවා. ඉතින් පුළුවන් තරම් ඉක්මනට ඒ ප්‍රතිපාදන අපි ලබා දුන්නොත් අපිට පුළුවන් වෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මරික්කාර් මැතිතුමා කිව්ව සම්පූර්ණ දෙයට මම එකඟව බව මේ අවස්ථාවේදී මම කියා සිටිනවා.
ඔබ මිසුති මේ වර ප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවලු මේ ඇමතුමාගේ.
ගරු කථානායකතුමනි, මම පුරවැසියෙක් විදියට රොෂා රණසිංහ, ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මට මේ තනතුරු වල මේ වැජබෙන මිනිහෙකුත් දෙමි. හැබැයි දූරාවලිය ගත්තාම රටේ පුරවැසියෝ අතර මහජනට වග කියන පළවෙනි 30 දෙනා අතර ඉන්න කෙනෙක්. දැන් මීට දින කීපයකට කලින් ප්‍රසිද්ධියේ මාධ්‍යවේදීන් කැඳවලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශම්මි සිල්වා කියනවා ඇමති කියන තැනකට අපි එන්නම්, නැතිනම් එයාව ගෙනියනවා වෙන තැනකට, නැතිනම් එයාව ගෙනියනවා වෙන තැනකට. අංක දෙක සුදත් චන්ද්‍රසේකර, මම තනතුරු තුනක් දීලා හිටපු මිනිහා ක්‍රිකට් එකෙන් අල්ලගත්තා. උපදේශක, එවැගේම ජාතික ක්‍රීඩා සභාවේ සමාජික, එවැගේම ක්‍රිකට් විධායක මණ්ඩලයේ මගේ නියෝජිතයා විදියටත් යව්වා. ඔහු පටිගත කිරීමක් තියෙනවා, මම ගහලා දානවා කියලා. හරි. එතකොට මේ ප්‍රකාශ දෙක තුල පැහැදිලි ලෙස මගේ පවුලේ ජීවිතයේ අවදානමක් තියෙනවා. මේක රටක් දැකලා තියෙනවා. ඉතින් මම දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් දැම්මා. එවගේම ආරක්ෂාව පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම ඉල්ලනවා. මොකද හේතුව මේගොල්ලෝ බොහොම බලවත්. බොහොම බලවත් කියන්නේ මුදලින් අල්ලන්නේ නැති තැනක් නෑ. මම නැවතත් අහුරු කරනවා. පාර්ලිමේන්තුව ඇතුලේ විශාල පිරිසක් ඉන්නවා මේ දූෂණයට විරුද්ධව. මොකද ආණ්ඩුවේ විපක්ෂයේ දෙපැත්තේම වගකීම තමයි දූෂණේ නැති රටක්. ඒක විපක්ෂයේ පමණක් නෙමෙයි ආණ්ඩුවෙත් වගකීම. ඒ කාර්ය වෙනුවෙන් තමයි අපි පෙනී. එතකොට දැන් මගේ පාර්ලිමේන්තු ජීවිතයේ අවුරුදු 13ක් එක රුපියලක් කොහෙන් හෝ කොමිස් ගත්තා කියලා අහන්න තියලා නැහැ කථානායකතුමනි. රටේ පාර්ලිමේන්තු වැටුපමන් අරගෙන නැහැ. ඒ වගේම තෙල් දීම නාරන් නැහැ. ඒ වගේම විදේශ සංචාරවලදී ගුවන් ටිකට් පතවත් හෝටල් ගාස්තුවත් එහෙමත් නැතිනම් වියදම්වත් මං අරගෙන නැහැ. එතකොට එහෙම කරන මට මෙයයි පුළුවන් සැලසුම් කළා අල්ලස් ගන්න හැදුවයි කියලා සල්ලි ටිකක් එවලා මාව ගෙනල්ලා අපහාස කරා. ඒ වගේම තව සිද්ධියක් ඩුබායි වලට ගියපුවාම මොකද මෙයාලගේ ගොඩාක් දේවල් ගැවසෙන්නේ ඩුබායි වල, මුදල් ගැවසෙන්නේ ඩුබායි වල, දේපල තියෙන්නේ ඩුබායි වල. ඉතින් මේ මගේ බෑග් එකට කුඩු දාන. එතකොට මාව එහිර කරන්න පුළුවා, එහෙම නැත්නම් මෙහිර කරන්න පුළුවා. ඉතින් මේ මේ තත්වයන් එක්ක කොහටද මේවා යන්නේ? රටේ නීතිය කොයි? ඉතින් මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ 225ට විසලක් නෙමෙයි මේ රටේම මේ ප්‍රශ්නේ. මම එදත් කිව්වා මේක. මේ රටේ කුඩු මාෆියාවට වඩා මේක බලවත්. ක්‍රීඩාව විනාසයි. මේගොල්ලෝගේ තියෙනවා ක්‍රොස් බෙටින් කියලා. මම එකයි කියන්නේ සිලෙක්ට් කමිටි එකක් මම ඉල්ලනවා ඔබතුමාගෙන් මම ලිඛිතව. ක්‍රොස් බෙටින් කියන්නේ කණ්ඩා ඒ කියන්නේ දිනනවට ඔට්ටු අල්ලනවා නෙමෙයි පරාජය සැලසුම් කරලා අල්ලනවා. මේක අවුරුද්දක් විතර ප්ලෑන් කරන වැඩක්. මේ ක්‍රොස් බෙටින් කියන එක. ඒක නිසා තියෙනවා 1x bet 365 ඒ වගේම fair play මේ ඔක්කොම ටී-ෂර්ට් වල ඇඳගෙන තමයි පහුගිය කාලේ ගැහුවේ. ඒක නිසා මේ ඒ සූදු ජාවාරම් මේ වගේ තියෙන මාෆියා මේ ඔක්කොම ඉන්නවා. ඒ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමාගේ වගකීම මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා ගැන සලකනවා වගේම මේ ප්‍රශ්නේදි බලන්න. ඒ වගේම මම දන්නේ නැහැ, මම කියන්නේ නැහැ ඉදිරි ක්‍රියාමාර්ග ඔබතුමා ගත යුතු ක්‍රියාමාර්ග ටික ගන්නයි කියන ඉල්ලීම විශේෂයෙන් කරනවා. මම මේට වඩා මට තිබ්බ රටේ පොදු ප්‍රශ්න. මම ඒකින් දවස් ගානක් මං හිතුවා ඔබතුමා මේ ගැන අවධානය දෙයි කියලා නැති තැන මම අද කතා කළේ. මොකද රටම දැක්කා මේක. ඉතින් මගේ මම ජීවිතයත් පසුවට තියලා මේ රටේ දූෂණේ මේ මේ ක්‍රිකට් එක කරන අපරාධය ගැන කතා කළේ. ඉතින් මේ මේගොල්ලෝ දැන් මට දාලා තියෙනවා ලක්ෂ 25000ක් ඉල්ලලා අපහස නඩුවක්. මේ හොරු යන්නේ කොහොමද කතානායකතුමා උසාවියට? ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළා නැහැ, ඒකම ඇති. දැන් රජයේ නිලධාරියෙක් ප්‍රසම්පාදනය අනුගමනය කරේ නැත්නම් මොකද වෙන්නේ? ඒ නිසා මෙන්න මේ මේ මෙච්චර මේවා තියාගෙන මේගොල්ලොන්ට තියෙන හයිය කුමක්ද කියන එක මට ප්‍රශ්නයක්. ඉතින් මේ සම්බන්ධයෙන් ගරු ඔබතුමාගෙත් පාර්ලිමේන්තුවෙත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම විශේෂයෙන් කරනවා. බොහොම ස්තුතියි.
ඔබතුමා ලිඛිතව ඉල්ලීම ඉදිරිපත් කරන්න.
හොඳයි.
සභානායකතුමා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ.
ගරු කතානායකතුමනි, යෝජිත ව්‍යාපාර සූදානම් විරෙඩි දර්ශකයේ සඳහා සූදානම් වීමේදී මතවන පායක ගැටලු හා දුෂ්කරතා අධ්‍යයන කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාව යෝජිත ව්‍යාපාර සූදානම් විරෙඩි දර්ශකයේ සඳහා සූදානම් වීමේදී මතුවන පායක ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2023 මැයි 11 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවරණ යුග 102 ප්‍රකාරව එකී කාර්ක සභාවට ලබා දී ඇති කාල සීමාව 2024 ජනවාරි 22 වෙනි දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාවේ කනිද?
හායි.